මේ දහම කොච්චර තේරුණා කියලා හිතුවත් ඊටත් වඩා සියුම්. ඒ බුදු කෙනෙක්ගේ දහම කියන එක එතර වෙන දහම්. කරලා තියන්න බැටරිය බහින. රෙකෝඩ් වෙනවා. තර අපි කොච්චර දහම දන්නවා කියලා හිතුවත් කොච්චර භාවනා කරනවා ප්‍රගුණ කරනවා කියලා හිතුවත් තව තව අහන්න ඕන විමසන්න ඕන. එතකොට මේ දහම ඒක කියන්නේ ඇහෙන දේට අනුගත වෙන්න. අපි අපේ තේරුමක් දාලා ගලපනවා නෙවෙයි. මොකද සක්කාය සුඛීය බව කියන එක අපට දකින්න බෑ. පිගැනනේ පෙන්නන්නේ. ඔතේ එළියේ ඉඳන් බලන්නේ ප්‍රඥාවෙන් ප්‍රඥාවට විතරයි ගෝචර. අපිට හිතා ගන්න බෑ.
වැඩිදුර අවබෝධ කර ගැනීම සඳහා මග වැඩිවීමක් කොහොමද කියනවා විදර්ශනා
වල. ඒ මග වැඩිවීම කියන්නේ ඇහෙන දෙයට අනුගත වෙන එක. ඒකට අනුව විමසන්න ඕන. ඇහෙන දෙයට අනුව විමසන්න ඕන. ඉතින් අපිට වෙලා තින්නේ ඇහෙන්නේ නැහැ. මොකද අහනකොටම අපේ අදහස් දාලා මේ කිව්වේ මේකයි කියලා. අන්න ඒ ගතිය ටික ටික අයින් වෙන්න ඕන. ටික ටික කියන්නේ අපේ තියෙන්නම අපේ අදහස් වලට ගලපන ගතිය ඇහෙන එක. එහෙම නොවෙච්ච දවසට තමයි දහම ඇහෙන්න ගන්න. එතකොට වෙන්නේ ඇහෙන දෙයට අනුගත වෙනවා විතරයි. ඒක තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒකට එක්ක ප්‍රශ්න කරන්න. ඒක එක්ක විමසන්න. ඒක තමයි එතර වීම කියන්නේ. දැන් ඒක මොකද්ද කියලා කිසිම අදහසක් එන්නේ නැහැ. කලයුත්තේ ඇහෙන දහමට ඒකට අනුගත වෙලා අනුගත වෙනවා කියන වචනේ තමයි අපේ අදහස් දාන්නේ නැහැ. අපිට ගලපන්න යන්නේ නැහැ. ඇහෙන දේ එක්කම විමසීමක් කරන්නත් තියෙනවා. ඔයන්න තියෙනවා. මොකද අපට තේරෙන්නේ
කල්යාණ මිත්‍රයෙකුගේ දේශනය ගැන දහන්න.
ඔව් ඔව්.
අමුදස්සයන්තරගේ දේශනාව වගේ ඒවා.
ඔව්. ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්නන අර්ථය මතු කරන. අර්ථය මතු කරනවද නැද්ද කියලා බලන්නේ අපට වැටහෙනවද? එතර වෙනවද? තව මොකක් හරි හම්බ වෙනවද දහම කියලා?
ඒකට ඒක දේශනාව දෙතර තුන්සරේ තහන්න නැත්තම් තේරෙන්නේ නැන්නේ.
ඔච්චර ඇහුවත් මදි. හරියට ඒකට අනුගත වෙන්න පුළුවන් වෙනකොට ඒක දේශනාවක් ඇති. හැම වචනෙම තියෙනවා ඊතර වෙන දැක්ම බුදු කෙනෙක්ගේ. අනිත්‍ය කිව්වොත් ඒකම ඇති. ඒක තේරෙන්නේ නැති හින්දා නේ අපිට ඕක විස්තර කර කර යන්නේ. යමක් අනිත්‍යයි කියන එක ඒකෙදී අපි යමක් කියන එක අපට ගෝචර දෙයට දාන්න යනවනේ. ඒ කියන්නේ මට ලැබුණ දෙයට තමයි අපි යමක් කියලා දාන්නේ. දැන් මට සද්දයක් ඇහුණා. සද්ද අනිත්‍යයි කිව්ව එක නෙවෙයි මේ කියන්නේ. සද්දෙත් අනිත්‍ය තමයි. සද්දෙ එක්ක මම යෙදෙන හැටි සද්දේ බව කතා කළේ කවුද?
මේ අනිත්‍යයි කියලා කියනකොට එතන උපාදානයක් ඇති වෙන්නේ නැහැ නේද? අනිත්‍ය වගේ අවබෝධ වෙනවා.
මෙහෙමයි. උපාදානේ යෙදිලා තියෙන්නේ. දැන් උපාදානේ නිකන් විග්‍රහ කරද්දි මොකද්ද කියලා ස්කන්ධ මොනවද? උපාදානස්කන්ධ මොනවද කියලා විස්තරයක් කරන්න පුළුවන්. ඒ භාෂාවේ අර්ථයෙන් ඉතින් විග්‍රහයක් දෙනවා. මේ එකෙන් අපි ගන්න එක නෙමෙයි මේ ඊතර වෙන දර්ශනයේදී ඒක පේන හැටි. මාර්ග කෘත්‍යයේදී මේ දහම දකින හැටි ඊට වඩා වෙනස්. ඒ කියන්නේ අපි දැන් දැනුමට අපේ ඥාණයට ගන්න එක නෙමෙයි ඥාන දර්ශනය කියනකොට. දැන් අපි දැන් දුක කියලා දන්න එක නෙමෙයි දුක්ඛේ ඥානං කියනකොට. දුක්ඛේ ඥානං එක ඥානය. සමුදේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. එතකොට එන්නේ අර පජානාති කියන එක. දැන් අපි දන්නේ ගොඩක් වෙලාවට විඥාණය. විඥානාති. විඥාණයට ගෝචර මට්ටම. දැනගන්න පුළුවන් මට්ටමනේ අපි දන්නේ. මේක අර ආයතන වලින් දැන ගැනීම ඉක්මවා යන. එතකොට දැන් අර අපි ඉන්න එක ඇතුලේ ඉඳන් නෙමෙයි බාහිරව මේක දිහා බලනවා වගේ. හරි? ඒ බාහිරව දකින්න එක තමයි අර ඇහෙන දෙයට අනුගත වෙනවා කියනකොට වෙන්නේ. එතකොට මම කරන වැඩක් නෙවෙයි.
දැන් යමක් කියලා දැනෙච්චාම ඒක පීඩීමක් කියෙන්නේ නැහැ කියන එක බලන්නේ කියලා බලුවම හරියන්නේ නැද්ද එහෙම?
ඒකත් මදි.
පීඩීමක්
කියෙන්නේ යමක් අපි ඒක ආයෙ දැන් යමක් කියලා මට ලැබුණ දෙයනේ ගන්න. තේරුණා? හැබැයි දැන් මෙහෙම කිව්වට ඒක ඒකත් බලන්න නැතුව නෙමෙයි. මොකද යමක් කියලා ලැබීම ඒකෙන් තමයි අපි දැනගන්නේ මම යෙදිලා කියලා. එහෙම නෙවෙයි. මොකද එහෙම වුණා නම් අසඤ්ඤව හිටියහම මොකුත් ලැබෙන්නේ නැහැ. සංඥාවක් නැතුව ඉන්නත් පුළුවන්. අසඤ්ඤ අසඤ්ඤ කියන්නේ අරූපී. මොකද්ද ඉතින් අනිත්‍ය? පිහිටීමක් කියදෙන්නේ නැහැ. දැන් ඔබතුමා හිතන හිතක්වත් එන්නේ නැහැ. අරමුණක් එන්නේ නැහැ. එහෙම தත්වෙට හිත දිනු කරන්න පුළුවන් බුද්ධ ශාසනේ නැතුව. මොන උතරයි ප්‍රශ්නේ තියෙන්නේ? අපිට ඒකද නිවන මේකද කියලා එහෙම හොයාගන්න බෑ. ඒ ඉතින් මුකුත් නැත්තම් ඉතින් දැන් හිතක් නැතුව ඉන්නවා. දැන් දුකක් නැහැ. අනිත්‍ය බලන්න දෙයක්වත් නැහැ. නේද? එතෙන්දි තමයි පෙන්වන්නේ මේ බුදු දහම කියන්නේ නැත කියන එක නෙවෙයි. උච්ඡේදය නෙවෙයි. උච්ඡේදය කියන එක අපි කියන නැත නෙමෙයි. අපි කියන්නේ සාස්වතේ නැත කියන එකනේ. ඇත්තට සාපේක්ෂානේ නැත කියන්නේ. ඊටත් වඩා ගැඹුරුයි උච්ඡේද කියන පැත්ත. අර දකින්නම බැරි දෙයක්. දැන් තද නින්ද වගේ දැන් අපි ඒක උච්ඡේදේ පැත්තට යනවා ඇත්තටම. ඒක ඇත්ත කතා කරොත් මම ඔක වැඩි කියන්න කැමති නෑ. ඔක තවත් පැටලෙනවා. අපිට හිතා ගන්නත් බැරි අපට අහු නොවන තැනක් ගැන කියන එක තමයි උච්ඡේද කියන්නේ. හරි, අපි දැන් අපිට අහු නොවන තැනක් තියෙනවා කියලා දැනගන්න කොට ආයේ ඒක දැනගත්තු සොකීය බව තියෙනවනේ. يعني උච්ඡේදයට ගියත් මිදුණා නේ. අපි සාමාන්‍ය උච්ඡේදයට යන්නේ හිත දියුණු කරලා දියුණු කරලා ඔය ශූන්‍යතාවයට යන්නේ. එතකොට මොකුත් නැහැ කියන උපදින් නැහැ. මොකුත් නැහැ නෙමෙයි. රූප ලැබෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. අරූප වචර.
ඒක අවබෝධ කරගන්න පුළුවන් විදිහේ සූත්‍ර මොනද තියෙන්නේ මේ?
ඔකට ඒක තමයි අන්න දැන් දහම ඕන වෙනවා. ඔය ගතිය එන්නවා. ඉතින් හොයන කෙනාට වැඩි වශයෙන් කියන්නේ දැන් හැම දේශනාවෙන්ම මගඵල ලබනවා නේ. බුදුහාමුදුරුව දේශනා කරපු හැම එකෙන්ම කවුරු හරි අවබෝධ කරනවා නේ. එතකොට ඒක එක්කෙනාගේ මානසික මට්ටම් වලට තමයි මේ දහම දේශනා කරන්නේ. ඒ ඉන්න මට්ටමේ ඉඳලා ප්‍රඥාව වැඩෙන ආකාරයනේ ඔය දේශනා කියලා තියෙන්නේ. නැතුව දහම මේකයි කියන එක නෙමෙයි. අපි ඉන්නවනේ ඒ කියන්නේ ලෝකෙට අහුන නැත්තම් වැරදි දෘෂ්ටියක ඉන්නවනේ. ඒ ඉන්න තැන ඉඳලා ටික ටික අපේ ප්‍රඥාව වැඩෙනවා එකෙන් අයින් වෙන විදිහට. වැරදි දෘෂ්ටි ටික අයින්. එතකොට මේ දහමේ පෙන්වන්න පුළුවන් වැරදි දෘෂ්ටිද? ඕක වැරදි, ඕක නෙමෙයි දහම කියලා පෙන්වන්න පුළුවන්. හරි මොකද්ද? එහෙනම් හරි මොකද්ද කියලා එහෙම පෙන්වන්න බෑ. ඔන්න උතරයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට ඕන අපි වැරදි එක නෙමෙයි හරි මොකද්ද කියලා ගන්න. අපිට වැරදුන තැන් ටික තමයි පෙන්නගෙන යන්නේ. ඒ ටිකෙන් අයින් වෙනකොට ඔන්න හරි දර්ශනෙට එනවා. බලන්න. ඒ කියන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික දැනගන්න එක සම්මාදිට්ඨිය වෙනවා. එහෙම දේශනාව තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගන්නවා. හරි ඉස්සලකේ අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය බව දැනගන්නවා. දැන් අපට ඒක දැනගැනීමේ හැකියාවක් නැහැ. ඇත්තම කිව්වොත්. අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා අඳුරගන්නවත් විදිහක් නැහැ. අපි දහම කියලාත් කියරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. ඒ අපි සාපේක්ෂව හදාගත්තු එකක් නේ. දැන් කුසලයයි කුසල මූලෙයි දන්නවා කිව්වට අකුසලෙයි අකුසල මූලෙයි දන්නවා කිව්වට අපේ අදහසට ගලපගත්ත ටිකක් නේ අපි දන්නේ. ඒක සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. එන්නේ අපේ විස්තරයක් නේ තියෙන්නේ. දැන් ඕක දකින්නකොට සම්මාදිට්ඨිය එනවා කියන්නේ ඉතර වෙන දර්ශන. එතකොට ඒ අනුගත වෙන්න පුළුවන්. හරි මජ්ජේ ඥානය කියනවා සේක භාවය කියනවා අපිට තියෙන්නේ මඤ්ඤණාව ගැනත් මඤ්ඤණාවක් නේ සේක බුද්ධිලේ තමයි මඤ්ඤණාව බව දන්නේ අපි මඤ්ඤණාව මේකයි කියලා මඤ්ඤණාවක අපි ඉන්නවා ඒ කියන්නේ නිවන මේකයි කියලා අපි හදාගත්තු නිවනක් නේ අපි කතා කරන්නේ. ඔය මුකුත් උපදින්නේ නැති බව නැති බව. අය අපි එහෙම හැඟීමක් තියෙනවනේ නේද? ඒක මඤ්ඤාවක්. ඒක ප්‍රඥාව එනකොට එහෙම. හරි? දහම. මේ
අහන්න යොමු වෙන එකම කිසක
වෙන විදිහක්
නෑ කියලා දෙයක් කරන්න නැහැ කියලාද කියන්නේ?
ඔව්. එහෙම වුණා නම් බුදු කෙනෙක් ඕනේ නැහැ.
ඇසීමෙන්ම තමයි දැනගන්න ඕනේ දැනුම.
ඇසීමෙන් උනාට ඇසීම අන්න බලන්න දැන් පළවෙනි දේ ඇහෙන එක හරියට ඇහෙන්නත් ඕනනේ. අපි බාගෙට අහලා අපේ අදහසක් ගලපගත්තා නම් අපි ඒක ගැනනේ මෙනෙහි කරන්නේ. එතකොට අර කියන දේ නෙමෙයි. කියන දේ අපේ දාගත්තු අදහස ගැන අපි
විමසනවා.
අනහ දැන් අපේ අදහස් නැතුව ඒකට අනුගත වෙන්න නම් මෙන්න මේ කාරණා ටික වෙන්න ඕන. එකක් තමයි දැන් ඉස්සලා හොඳට අහන්න ඕන කන් යමා අහන්න. හරි නැත්තම් එහෙන්නෙම නෑ වෙන වැඩ කර කර අහලා බෑ. හරි ඒකට හොත් අර විනීවරණ මනස කියන එක තියෙන්න ඕනනේ නේද? ඊළඟට ඕකට අපේ අදහස් එකතු කරන්නත් බෑ. එහි මෙහි අරවා මේවා ගලප ගලප අහන්නත් බෑ. හරි එහෙම කරන්න ගියත් ඇහෙන්නේ නෑ. මේ ඇහෙන්නේ නැති එක තාම අර්ථය නෙමෙයි. එතකොට ඊළඟට ඇහුණ එක ආයේ අපි කියපු එක්කෙනාගෙන් ප්‍රශ්න කරන්න ඕන මොකටද ඇහුණ දේ වැරද්දක් තියනවද කියලා දකින්න. ඒකේ අර්ථය නෙමෙයි. අපිට හරියට ඇහුණද කියන වචන ටික ස්පිල්ලක් පාපිල්ලක් මොකක්වත් වෙනස් නොවි කියන විදිහටම ඇහුණද ඒකට ආයෙ ආයෙ ප්‍රශ්න කරන්න වෙනවනේ. අන්න ඒකට කියනවා දැන් සුතය නිරවුල් කරගන්නවා කියලා. ඇහුණ ටික හරියට ඇහුණද? හරි. එතකොට හරියට ඇහෙන එක අපි නැවත නැවත ඔය සත්‍යයනා කරන්න කියන එක ධාරණය කරගෙන සත්‍යය. සුතා දතා වචසා ಪರಿචිත. හරි. එතකොට ඒ සත්‍යයනා කරන්නේ අර ඇහුණ විදිහට. තාම දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි එතෙන්දී ඒ කියනකොට ඕක දැන් කියපු කෙනාට හරිය ඇහෙනවනම් ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා හරිය අදරවන්නේ ඒක. වචන ටික හරි. ඒක ඊළඟට බලනවා මොකද්ද මේ කියපු එක? මනසානුපෙක්කිත. දැන් මේ මට්ටමට එනකොට බලන්න අපේ අදහස් නෙවෙයි දැන්. අර ඇහුණ එක ගැනම දැන් අපට ඒක අපට තේරෙන්න බෑ. මොකද අපි දන්න දෙයක් නම් බුදු කෙනෙක් ඕනේ නෑනේ. හරියට ඇහෙනකොට අපිට වැටහෙන්නේ නැහැ. දැන් අපි නොදන්න දෙයක් නෙමෙයි කියන්නේ. හරි? එතකොට ඒකේ ලක්ෂණය තමයි අපට තේරෙන්නේ නැහැ මොකද්ද මෙහෙම කියනවා. උදාහරණයක් විදිහට අනිත්‍යයි කියමුකෝ. දැන් හොඳට විමසන කෙනා දැන් අනිත්‍යයි කියනවා. ඒ වුණාට මේ මේ මොකද්ද නිට්ටි වෙලා තියෙනවනේ. අනේ දැන් ගැලපෙන්නේ නැහැ. මංකේ පෙර ඇසුර කියලා අපි අර මොකකට දාගත්තට වඩා දැන් පෙර කියන එකම ඒක නිත්‍ය විලානේ. හරි ඒවා පේන්නේ තව තව විමසනකොට. නැත්තම් අර අපි ගලපු පුටිකට ගලපලා මේකයි තමයි කිව්වේ කියලා එතනින් යනවා. මේක ආයේ ආයේ තව තව අර ඇහුණ දේ ප්‍රශ්න කර කර විමසන්න ඕන. ඒ විමසන්න වෙන්නේ දැන් අපට තේරෙන්නේ නැති වුණාමනේ අපි විමසන්නේ. එතකොට මේ බුදු කෙනෙක්ගේ දහමේ එහෙම දෙයක් තියෙනවා. මොකද මේක කාටවත් හොයාගන්න බැරි දෙයක් හොයාගන්නනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ දහමනේ ඇහෙන්න ඕන. එතකොට ඒ දහම ඇහෙන්න ඕන ඒක හරියට අහගෙන ඉඳලා ඒකත් එක්ක විමසන කෙනෙක්. අපේ අදහස් වලට එක ගලපගෙන මේ කිව්වේ මේකයි කියන තැනට යන්න නෙවෙයි. හරි? ඔන්න ඔවා තමයි ඔය එක එක පාළි වචන වලින් කියන්නේ මෙන්න මේ මේ ಗುಣ තියෙන්න ඕන කියලා දහමයි. එහෙම වෙනකොට අර හුණ දේටම අනුව විමසනකොට අපි දැන් අර ඒ එතකොට තියෙන තව වචන ටික සම්මත්ත නියාමයට බැස ගන්නවා.
සම්මත
නියමයේ කියන එක මොකක්ද? ඒක තමයි. ඒවා දැන් වචන වලින් කියන එකට වඩා දැන් මෙන්න මේ මේ අනුගත වීමට. ඒ කියන්නේ නිවන කරා යන ඒ ඒ ධහමම ඇහෙන්න ඕන.
ඒකට ඒකට සම්මත නියම
සූත්‍රය ඉවනේ. ඔව් එහෙම තියෙනවා.
ආනන්ද
ඒ සම්මත නියමයට යන්න එතන තියෙනවා තව එකක් අනුලෝම කන්තිය කියන. කාන්තිය කියන්නේ සාමාන්‍ය ඉවසීම. අනුලෝම කියන්නේ අර නිවන් මාර්ගේ නැත්නම් ඊතර වෙන මාර්ගේ එක පුදුමාකාර ඉවසීමක් ඕන ඒක. ඒකටම
හික්මෙනවා කියන්නේ.
ඒකටම හික්මෙන්න. දැන් එතනත් එනවාද දැන් අපි කලබලයිනේ. ඔය ඔය කියන්නේ මේකද මේකද අරක කියන්නත් කලින් අපිට ප්‍රශ්න ගොඩ. ඉස්සෙල්ලා කියන එක ඔහෙ අහගෙන ඉන්න ඕන. හත් ඒ අහන ඉවසීම නැත්තම් ඇහෙන්නේ නැහැ. මොකද ඊට කලින් අපි ප්‍රශ්න දාලා අපේ අවුල් කරගන්නවා. ඉතින් ඔහොම ඔහොම ওই ගුණාංග එන්නේ ඒකයි මේ මේ දැන්. දැන් ඕගලන්ට වුණත් දැන් අද කියපු ටික කලින් කිව්වනම් මේක කියාගන්න බෑ. අහන්න කලින් ප්‍රශ්න ගොඩයි. දැන් අර ඒ ඒ ඉවසීමක් හැදිලා තියෙනවා. නැත්තම් වෙන්නේ හැර මන් දන්න එක කියලා අර දන්න ටිකට ගලපගලපා අපි මේ ප්‍රශ්න කරන්න යනවනේ. දැන් මේ මේ දහමට එන්න එන්න මම දන්නේ නැහැ. හරි අසරණයි. මේ මේ ඇහෙන දහමෙන් ඉසක් වෙන පිළිසරණක් නැහැ කියලා තරට එන්නවා. එතකොට තමයි අපි තව ඕනකමින් ඒක හොයනවනේ. මොකද්ද මේ කියන්නේ එහෙනම් කියලා නේද? ඇයි මේක මේ බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන වෙන කාටවත් හොයාගන්න බෑ කියන්නේ. අපිට හොයාගන්න පුළුවන් වුණා නම් එහෙම නෙවෙයිනේ. එහෙමත් ඒ තමන්ගේ අඩුපාඩුම දකින්න ඒක තමන්ට බැරි හින්දා තමයි අර කල්යාණ මිත්‍රයා උදව් කරන්නේ. ඒක කවුරු හරි අර ටොක්ක්ක් ඇනගෙන පෙන්නන්න ඕනේ. ආ කීක ඔච්චර කිව්වත් කැමති නෑ. අපි දන්නේ නෑ කියන එක පිළිගන්න අපි කැමති නෑ. ගතිය ඒක තමයි ස්වභාවය. ඉතින් ඊවා හැදෙන එක තමයි අර තමන්ගේ අර ඉදමේව සත්‍යම් මේකමයි සත්‍යයි කියන තැන ඉඳන් ඇහෙන්නේ නැහැ මේක. හරි. මම දන්නවා කියන එක ඉඳන් ඇහෙන්නේ නැහැ. එතට අපි විවෘත වෙන්න ඕන. අපි කරන්නේ සෙවීමක්. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. හොයනවා. හොයන්නේ අපිට ඕන විදිහට නෙමෙයි බුදුහාමුදුරුවෝ කියපු විදිහට. එච්චරයි වෙනස. සෙවීම තියෙන්න ඕන ඇත්ත මොකද්ද සත්‍ය මොකද්ද ඒක දැනගෙන හොයනවත් නේ. හරි. ඒ මනසට ඔන්නෝක ඇහෙනකොට තමයි අර සතර ඥානය කියන එක එන්නේ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. දැන් බලන්න එතන මග්ගේ ඥානං ඥාණය තියෙනවා නම් අපිට අහන්න ඕනද මේකද මග මේකද මග කොහොමද ඕක කරන්නේ? ওই ප්‍රශ්න එන්න බෑනේ. ඒ කියන්නේ ධර්ම හරියට ඇහිලා නැහැ, අපි දැකලා නැහැ කියන එකනේ. ඒකෙන් ඒකෙන් ගන්න ඕන තව තව මේක තව විමසන්න ඕන. තව ඉවසීමෙන් මේක අහන්න ඕන, විමසන්න ඕන. හරි? ප්‍රශ්න කරන්න එපා කියන එක නෙමෙයි. ඇහෙන එකට අනුව අපි පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. එතකොට අර නිකන් ඔය ඒකට උදව් වෙන ඒවා තමයි මේ ඇහෙන්නේ. දැන් මට දෙයක් ලැබුණා නම් තාම ඇහිලා නැහැ කියන එක. මට දෙයක් ලැබුණා නම් නේද? සුඛියත් වේනේ. අපි ලෝක නැහැ කියන්නත් බෑනේ. අපි කියන්න හදනවා මම නැහැ ඔය ක්‍රියාවක් විතරක් තියනවා කියලා කියන්න හැදුවට. නිකන් අවංකව ඇහුවොත් දැන් ඒ බව දැනගන්නේ කවුද? ක්‍රියාවක් විතරයි කියලාද? ආයි මමනේ. නේද? එතකොට ඒ තමන් අවංක වෙවි සත්‍ය හොයනවා.
මේ
ඒක නේ ඉතින් බුදුදහම තියෙන ප්‍රඥාවන්තයන්ට කියලාම කියලා තියෙනවා. දුෂ්ප්‍රඥාන්ට නෙවෙයි කියලා. දැන්
ඒක තමයි අහම්පුරන්ගේ බණේ ඒක
එකට අනු යන්න. තවත් ඒ වගේ හැමෝටම කවුද ඉන්නේ මේ
දේශනා
කරන්නේ? ඔහොම හොයන්න බෑ. දැන් අපි මෙහෙමයි. දැන් උන්වහන්සේලාට ගෞරව කරන්න නෙමෙයි. දැන් ඔතෙන්දී යන්න හොඳ නැහැ. අනෝමදස්සී හැමදුරංගේ එක කියලාවත් එහෙම නෙමෙයි. දැන් අපි ධහම හොයන්නේ. බුදු කෙනෙක් පෙන්නපු අර්ථය. එතකොට මේ දහමත් එක්ක මොකද මේක අර එන්න බලන්න කියන්න පුළුවන් එහිපස්සික දහමන්නේ. එතකොට දැන් මහන්සෙත් පෙන්වන්නේ මේ දහමත් එක්කනේ. එතකොට මේක ඊතර වෙන දර්ශනයක්ද ලෝකෙට අහු වෙනවද කියන එක තියනවා නේද? අපිට මනින්න තැන් තියෙනවා. සක්කායද නැත්නම් يعني ඒක හොයනකොට තමයි එන්නේ. ඒක ප්‍රඥාව එක්ක එන එකක් නිසා කලින් තේරුම් ගන්න විදිහකුත් නැහැ නේද? ප්‍රඥාව නැතුව කොහොමද තේරුම් ගන්නේ? එතකොට ප්‍රඥාවට ආහාර ටික දෙන්න තමයි අපිට කරන්න පුළුවන්. ප්‍රඥාවට ආහාර සුසුසා පරිකුච්ච. අහන්න ඕන, විමසන්න ඕන ඒකට අනුව. ඇහෙන දෙයට අනුවම විමසීම. ඔය දෙක තමයි. දැන් අහන්නේ කාගෙන්ද කියන එකටත් වඩා ඉතින් අපිට පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ හොඳටම මේක විකෘති කරන එකක් නම් අහලා තවත් වැඩක් නැහැ නේ. ඔව්. දැනට ඉතින් මට පේන්නේ ඒ කියන්නේ අනෝමදස්සී හාමුදුරුවෝ ඊළඟට රේවත හාමුදුරුවෝ එහෙම ඒ ඔව් පෙන්වන්න අපිට එහෙමයි. දැන් ඕක පුද්ගලයෝ උදාගෙන ඔය වැඩේ කරන්න බෑ. ඉතින් මම කවුද දැන්? මේගොල්ලෝ මේ කවුද කියලා බලන්න. දැන් අපේ ඊළඟ වැරද්ද ඒක. අපි දැන් පුද්ගලයාගේ බණ අහනවා නිසා අපිට මුල් තැන තියෙන බුදුහාමුදුරෝ දේශනා කළේ මොකක්ද? ඒක ඕන හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න. තමන්ට පුළුවන් වෙන්න ඕන, තමන් දක්ෂ වෙන්න ඕන මේ බුදුහාමුදුරෝ පෙන්වන අර්ථෙද නැද්ද?
මේක කියන එකයි මෙසේ කියන එකයි
මේකල කියන්නේ මෙතේ කියන්නේ මේ කියන්නේ මේක කියන්නේ. ඔව් අන්න දැන් අනේ ඒක තමයි දැන් දහම දකින්නවා කියන්නේ.
ඒක වැරදි නේද?
ඒක දැන් දහමට ගැලපෙන්නේ. දැන් මේක කියන එකයි මෙසේ කියන එකයි වෙනසවත් අපි දැනගෙන හිටියේ නැහැ නේ.
දැන් දන්නවා. දැන් දන්නා විදිහට කියනකොට ඒක අර වැරද්දක් කියලා අපිට පේනවා.
ඒ දෙකේ පේන්න ඕන අර ඊතර වෙනවද ලෝකෙට අහු වෙනවද කියන එක. මේක කියනකොටම අපි දෙයක් කර අර කියපු වචන ටික තියෙනවනේ උපය උපාදාන අභිනිවේස විනිබද්ද. මේක කියලා අපි දන්නවා. ඒ කියන්නේ අපි ස්ථිරවම දන්නවා. ඉතින් එතෙන්දි දකින්න දක්ෂ වෙන්න ඕන. අපිටත් ඕක එක එක ඒවට අපි ගලපනවානේ. දැන් මේක කියපු ටිකෙන්ම පේනවනේ. පෙර ඇසුර කියන කොට එන එකයි ඇසුර අයින් කරලා පෙර කියන ඒ වෙනස නිකන් බලන්නකො. මේ දැන් මම අර මුලින් පෙර ඇසුර කියලා තමයි ඉතින් අපිට තේරෙන මට්ටමකින්නේ ටික ටික කියන්නේ. දැන් ඕක දැන් තියෙන එකද මේ අතීත අත්දැකීමක්ද කියලා එහෙම ඒ කියන්නේ අපේ මනස ගේනවා ටික ටික. දැන් පෙර ඇසුර කියන කතාවත් අපේම යමක් කර ගැනීමක්. නිත්‍ය සංඥාවක්. අනිත් එක ඒක කියනකොටම පේන්නේ නැද්ද කාලයට අහු වෙලා කියලා. අතීතේ මම කරපු දෙයක් මම කැලල නැතුව කිව්වත් අතීතේ කවුරු හරි මොකක් හරි කියලා අතීතය පිළි අරන්නේ. ඉතින් මේක කාලය එනවනම් ලෝකෙට අතීත අනාගත වර්තමාන එනවනම් ඒ ලෝකෙට ආයි තිනේ දැන් ඊතර වීමකෝ. එහෙමයි වැඩක් නැත්තේම නෙමෙයි. නිවන් මාර්ගෙ වෙන්නේ නැහැ. නිවන් මාර්ගෙට එන්නත් ඕක තමයි කරන්න තියෙන්නේ. එකපාරට ඉබේ ප්‍රඥාව පහළ වෙන්නෙත් නැහැ. අපිට පුළුවන් විදිහට විමසන්න එපේ. හරි. හැබැයි ඒක හරි විදර්ශනාව නැත්තම් ඊතර වෙන මාර්ගෙ වෙන්නේ නැහැ. අපේ ඥාන පහළ වෙනකම් සම්මා දිට්ඨියට එනකම් දැන් මොනව හරි කරන්නත් එපේ. නිකන් ඉබේ සම්මා දිට්ඨිය එන්නෙත් නැහැනේ. එතකොට අපි විදර්ශනය කියලා කරන එක ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු දෙයද කියලා අපි දහමත් එක්ක ඔය විමසීම කරන්න ඕනේ. නැත්නම් අපි හිතාගත්තු විදර්ශනය කරනවා මේ බුදුහාමුදුරුවෝ කියපු විදර්ශනය කියලා. දැන් ඔය සමහර භාවනා ක්‍රම දැන් ඔය ගෝයෙන්කා ක්‍රම එහෙම අහලා ඇති ඔයගොල්ලෝ විදර්ශනා භාවනා කියලා මේ වේදනානුපස්සනාවක් කරගෙන ඉතින් කියනවා විදර්ශනය කියලා. ඒක ඉතින් මන් නම් දකින්නේ ඒගොල්ලෝ විදර්ශනය කියලා ඒගොල්ලන්ගේ අදහස. බුදුහාමුදුරුවෝ කියපු එක නෙවෙයි. සදේ
ශාරීරිකයෙන්
මේක අනාත්මයි. ඔව්. ඒක විඥානයේ බහැදී. දැන් එහෙම කරහම එක නෙමෙයි. ඔය කරන එක දැන් තව පොඩ්ඩක් හිතන්න. ඔන්න දැන් ශරීරය අනාත්මයි. ශරීරය මම නෙවෙයි. කියන්නේ ඔය ඉතින් මං කියන්න කලින්ම ඒක තමයි නුවණින් බලන්න ප්‍රඥාවෙන් බලන්න ඒක
කියනවා
විතර හරි ඉතින් ඒකත් මමනේ දැන් මමනේ වෙයි කියන්නේ මමනේ ඒක මේ දහමට ගලපලා බලන්න ශරීරය මම නෙවෙයි කියන්න ශරීරයක් තියෙන්න ඕනද නැද්ද මේ ශරීරය බැසගෙන නෙවෙයිද? ඔව්. ශරීරය පිළි අරන් නෙවෙයිද?
පිළි අරගෙන.
ඔව්.
මේක කියලා ගන්නකොට පිළි
අරන්. ඔව්. ඒක හරියට මෙහෙම හිතන්නකො දැන් අපේ උපමාවට යනකො අර වතුරේ බල්ලට ඕකෙන් තමයි ලේසියෙන්ම තේරෙන්නේ මට හිතෙන්නේ. වතුරේ බල්ලා මම නෙවෙයි. හරිද? වැරදිත් නැහැ. අර වතුරේ ඉන්න බල්ලා මම නෙවෙයි. දැන් ඕක ඊතර වෙට දර්ශනේද කියලා බලන්න. ඇත්ත සත්‍ය අවබෝධ වෙන එකක්. ඉතින් ඔය වගේ නේද මේ ශරීරය මම නෙවෙයි කියන එක. තේරුණාද? ඒ කියන්නේ ශරීරය කියන එක ශරීරය කියන එකේ බැසගෙන නේද? තේරෙනවද? ශරීරය කියන එකේ බැසගෙන නේද? ශරීරය කියන එක අල්ලගෙන නේද? අර ඒකට ලං වෙලා උපාදානය වෙලා උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද. ශරීරය කියනකොට අපි දන්නවද නැද්ද ශරීරය කියන්නේ මේක කියලා? දන්න. ඉතින් නිච්ච සංඥාවනේක. කො අනිච්ච එතකොට අපි ඔය ඒ තියෙන ශරීරේ මම නෙවෙයි කියන්නේ. දැන් ශරීරය කියලා ස්වභාවයක් අල්ලගෙනද නැද්ද? අල්ලගෙන ඒක මම නෙවෙයි කියන්න හදනවා. තේරෙනවා. එතකොට පේනවද ඒක ඉතර වෙන දර්ශනේ වෙන්න බෑ කියන එක? ශරීරය ගැන තව දැනුමක් ලබනවා. ඔය අර අර ડોක්ටර්ස්ලා විද්‍යාඥයෝ ඕක කපලා කොටලා මේකේ තියෙන සෛල මේක පරමාණු මේ ඉලෙක්ට්‍රෝන මේවා මෙහෙට මෙහෙට යනවා දෙසරයක් දකින්න බෑ එක නේද ඉලෙක්ට්‍රෝන එක. ඉතින් අර ගඟ ගලනවා ඕක දෙපාරක් දකින්න බෑ. ඕක සංකල්ප ටිකක් හදනවා. ඔය මොනවා කිව්වත් අපි දැන් මේ මේ මේකේ බැසගෙන නේද ඔබ හොයන්නේ. ඊතර වෙන එක නෙමෙයි. ඒතර උපය උපාදාන අභිනිවේෂ විනිබද්ද. එතන අත්තතෝ සමනුපස්සති කියන එක යෙදිලා ඉවරයි. ඒක පිළිගත්තු මම ඉන්නවා. ඊට පස්සේ ඒක මම නෙවෙයි කිව්වට වැඩක් නැහැ. තේනවා? ඒකේ බැසගෙන ඉවර වෙලා ඒක මම නෙවෙයි කියන එක. හැබැයි ඔව් එතකොට මේක ශරීරය මේ ශරීරය මම නෙමෙයි. ඕනේ දැන් මේකනේ අපි මෙසේ ශරීරය කියන තැනට ගියේ නෑනේ. මේක කියන තැන ඉඳන් නේද කතාව කියන්නේ. එතන අර වතුරේ බල්ලගෙන් හිතුවොත් තේරෙයි. මේ වතුරේ බල්ලා මොකක් හරි කතාවක් කියනවා. එතකොට අපි මෙසේ වතුරේ බල්ලා කියනකොට දැන් වතුරේ බල්ලාට පිහිටන්න පුළුවන්ද? අර ඒ ඒකට ලං වෙලා අල්ලගන්න බෑ නේද එතකොට? දැන් මේ මේ කෝප්පේ මේ වීදුරුවයි කියලා ඒක ගැන හොයන එකයි මෙසේ වීදුරුවයි කියන එකේ වෙනසක් තියෙනවා නේද? මොනවෙ මෙසේ කියන පැත්තේ තමයි සකස් වෙන පැත්ත තියෙන්නේ.
සංස්කරණය
නේද මෙසේ කියන්නේ? නෑ නෑ මේ මෙසේ මෙසේ කියනකොට අපි වතුරේ බල්ලා ගැනද කතා කරන්නේ? මේ වතුරේ බල්ලායි මෙසේ වතුරේ බල්ලායි දෙකක් නේද? දැන් මේ නිල් පාටයි කියනකොට අපිට දෙයක් තියෙනවනේ කතා කරන්න. නිල් පාට කියලා මෙසේ නිල් පාටයි කියලා කිව්වා. දැන් නිල් පාට කියන දෙයක් බැහැගෙන නෑ මෙසේ මෙහෙමයි.
ඒ කියන්නේ නිල් පාට මේ විදිහටයි ඇදුනේ කියන්නේ.
ඔව් මේ විදිහටයි ලැබෙන්නේ. ඇදුනේ කියන එකටත් අපි ඒක කඩලා කඩලා බලනවා. අය කියන්නේ වතුරේ බල්ලා කඩලා කඩලා බලලා කියන ඔය සතර මහා ධාතුවයි අරකයි මේකයි කියන්නත් පුළුවන්.
මේ විදිහටයි ලැබෙන්නේ.
මේ විදිහටයි ලැබෙන්නේ මෙසේ.
මේ විදිහ කියන්නේ
මේ විදිහ
අවිද්‍යාව නේද?
මේ විදිහ කියන්නේ දැන් ඒ දේද?
නෑ
නෑ. මේක නෙවෙයිනේ.
නෑ.
මෙසේ කියනකොට ඔව් මෙසේ කියනකොට අපි ලං වෙන්නේ නෑ. අර උපය උපාදාන එකට යන්නේ නෑ. තේරෙනවා? ලං වීම අල්ලා ගැනීම බැස ගැනීම එකේ පිහිටලා නෙමෙයි. දැන් මේ ශරීරය කියන එකයි මෙසේ ශරීරය කියන එකයි දෙකක්.
සෝ
ඒක පොදුවේ සකස් වීම කියලා කියමුකෝ. සංස්කරණය. පංච උපාදානස්කන්ධය වෙන්න පුළුවන් ඕනම එකකට ඒක අයිති.
සංස්කරණය වෙන්නේ අවිද්‍යාව නිසා.
ඒක වෙනම හොයන්න ඕන දැන්. මේ ඉස්සෙල්ලා මෙසේ මෙසේ බව ඉස්සෙල්ලා අල්ල ගන්න ඕන. මේක
මෙසේ
මෙසේ නෑ. ඊට පස්සේ හොයන විදිහ වෙනස් වෙනවනේ. දැන් මේ ශරීරය ගැන හොයන්න කියන එකයි මෙසේ ශරීරයයි කියන එකයි වෙනසක් තේරෙනවා. අර ශරීරය කියන එක දැන් මේ කිව්වහම ඒක තියෙනවමයි හොයන්න. මෙසේ කිව්වහම අපිට ඒක ඇතද නැතද කතාව නෙවෙයි. ස්ථිර වශයෙන් ගන්න බෑ. අපි හොයනවා මෙසේ. දැන් විමසීමක් කරා. හරි අපි ඒක බාර අරගෙන මේ මේ හොයනවා නෙවෙයි. කොහොමද ඕක කියලා මේ කෙසේද මේ කියන අන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක යන්නේ. අර පාට කියද්දි තේරෙනව නේද? මේ නිල් පාටයි මෙසේ නිල් පාටයි. දැන් මේ නිල් පාට කියලා අපි මේ ජොග්ගුවේ පාටක් හොයන්නත් පුළුවන්. දැන් අපි හිතමු කළු සුදු විතරක් පේන හැකට ওই කතාව තියෙයි. ඔව්. ඉතින් එයා එතකොට දැන් නිල් පාට මොකක්ද දැන් තියෙන එකක්ද? දැන් අපිට තියෙනවා වගේ හිතුණට මෙසේ ඕක ලැබුණා කියන එකනේ කියන්නේ වෙන්නේ. ඒක මෙසේ කියනකොට අපි ඒක අර ස්ථිර කරලා නැහැ. අපි දන්නේ නැහැ. ඕක නැහැ කියනවත් නෙමෙයි. අයි පේනවනේ ඉතින් නිල් පාටක් පේනවනේ. මේ නැහැ කියන්නත් බෑ. හැබැයි අපි ඒක ස්ථිර කරලා තියෙනවයි කියන තැනට යන්නේත් නැහැ. හරි. ඔන්න ඕක තමයි සංකත බව කියලා කියන්නේ. පවතින බවයි පැවැත්මයි සංකත බවයි.
හේතු නිසා සකස් වෙනවා.
හිතේ සංකත කියන්නේ මොකක්ද ඇහුවොත් හේතු නිසා සකස් වෙනවා තමයි අර්ථය. භාෂා අර්ථය.
ඒකත් වැරදිද එතකොට එහෙම?
ඔව්. ඔය දැන් ඒක ලෝකෙටයි තේරුම භාෂාවනේ. ඒක අර භාෂාව දැන් අපි චීන භාෂාවේ වචනයක් කරනවා. ඌගේ තේරුම මොකද්ද කියලා අහනවා. ඩික්ෂනරිය බලලා වචනේ තේරුම ගන්න. ඒ භාෂාර්ථය. දැන් ඒ භාෂාර්ථෙන් මතු කරන අර්ථයට යන්න ඕනේ. ඒක තමයි අපේ මේ මේ අනවද ස්වාමීන් වහන්සේ අර ලස්සනට පෙන්වන්නේ. වඳ අම්මගේ දරුවා. මිරිඟු දියේ පීනනවා. දැන් සිංහල දන්නේ නැති කෙනෙක් ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? වඳ කියන්නේ මොකද්ද? අම්මා කියන්නේ මොකද්ද? දරුවා කියන්නේ මොකද්ද? ওই ටික ඉගෙන ගන්න ඕනනේ. ඊළඟ මීරිඟුව කියන්නේ මොකද්ද? තේරුම මොකද්ද? ජලය කියන්නේ මොකද්ද? නේද? ඊළඟට පීනනවා කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අපි වචන ටික ඇහෙනකොට ওই ටිකේ අර්ථ ටික අපිට එනව නේද? හරි. ඒ භාෂාව ඉගෙන ගත්තා. ඔව්. වඳ අම්මගේ දරුවා. ඊළඟට මිරිඟු දියේ පීනනවා. දැන් අපි මිරිඟු දියේ පීනනවා කියන එක ගමු. මිරිඟුව කියන්නේ මොකද්ද කියලා? දැන් පොඩි ළමයෙකුට ඕක කියනවා කියන්නේ මිරිඟු දියේ පීනනවා. දැන් ඉස්සෙල්ලාම අහන්නේ මම මිරිඟුව කියලා කියන්නේ මොකද්ද? ඒකට අර්ථයක් භාෂාර්ථය දෙන්න ඕනේ. නැත්තම් අපිට කතා කරන්න බෑනේ. භාෂාව දන්නේ නැත්තම් කතා කරන්න බෑ. ඒකට එයා දන්න භාෂාවෙන් අපි කියා දෙනවා නේද? මිරිඟුව කියන්නේ මෙන්න මේ වගේ මේ වගේ පේනවා ඒ වුණාට ඕක ලැබෙන්නේ නැහැ කියලා හරි මොකක් හරි කියන්න ඕනනේ. ඒකට මිරිඟුව කියන එකට අර්ථයක් එයා ගන්නවා. ඊළඟට දිය කියන්නේ වතුර කියලා වතුර ගැන කියන්න වෙනවනේ විස්තරයක්. නේද? මේ දිය කියන්නේ මෙන්න මේවට වතුර. ඒකට ඒකේ අර්ථෙත් එයා ගන්නවා. ඊළඟට අහන පීනනවා කියන්නේ මොකද්ද? ඒකත් වෙනමයි ඉතින්. දැන් ඔන්න ওই ටික අපි දන්නවනේ. අපිට ওই දන්න එක පේන්නේ නැහැ. කියන්නේ අපි ඒකේ දැසගෙනමයි ඉන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. අභිනිවේෂ කරලා. දැන් නෑ නෑ ඒක තමයි අපි මිරිඟුවට අර්ථය දෙන්නේ. වතුර වගේ පේනකට වතුර නෑ. ඔන්න දැන් අපි අර්ථය විමසනවා කිව්වෙ මිරිඟු දිහේ පීනනවා කිව්වෙ මොකද්ද කියලා. දැන් අපි කෑලි කෑලි අරන් හොයන්න ගියොත් අහුවෙනවද? මිරිඟුව කියන්නේ මේකයි, වතුර කියන්නේ මේකයි, පීනනවා කියන්නේ මේකයි. අන්න මට තේරුණා කියපු එක නෑ. මේකේ සම්පූර්ණ අදහස ගත්තොත් වෙන්නෙම නෑ, වෙන්නම බෑ, කතා කරන්නවත් බෑ. අපි දන්නා මිරිඟු දිය කියනකොටම වතුර ලැබෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඉතින් පිහිනීමක් ගැන ආයේ කතාවක් යෙදෙන්න පුළුවන්ද? ඒ යෙදෙන්නේ මේ නැති එකන්නේ. දැන් ඕක මොකද්ද කියලා හොයන්නවත් තියයිද අපි? නෑ දැන් අර අර්ථ අපි භාෂාවේ අර්ථ ටිකට දැන් ඔතන මොකක්වත් තියනවද? ඒ ටිකට මොකද වෙන්නේ දැන්? මිරිඟු දිය පීනනවා කියපු ගමන් අපි මිරිඟුව තියනවද, වතුර තියනවද, දරුවා ඉන්නවද, මිරිඟුවේ පීනන්නේ කොහොමද, ඕව හොයන්න යනවනම් නොදන්නකම මෝඩකම. ඒ කියන්නේ මේ මේක ඇහුන්නේ කියලානේ කියන්නේ. වචන ටික ඇහුණා, අපේ අර්ථෙත් දාගත්තා, කියන එක ඇහුන්නේ. ඔන්න ඔක තමයි මේ දහම කියනවා ඇහෙන්නේ නැහැ කියන්නේ. නැහැ ඉතින් දැන් අපි අහලා තියනවානේ බුදු කෙනෙක් පෙන්වන්නේ එතර වෙන විදිහනේ, ලෝකෝත්තරනේ, ලෝකෙන් එතර වෙන්න ඕනනේ. ඉතින් අපිට කොහෙන් හරි ලෝකෙට අයිතියක් ඔතන තියෙනවා නම් දැන් එතර වෙන දර්ශනේද? නැහැ නේ. අහුවෙලා. ඒක තමයි අර කිංච සංකාර. මොකක් හරි සංකාරයන් නිච්චතෝ සමනුපස්සති නම් ධාම ඇහිලා නැහැ. එතකොට අනුලෝම ගන්තිය සම්මත්ත නියමයට බැස ගන්නවා කියන එක වෙන්නෙම නැහැ නේ. තන්ටානම් විජ්ජති කියලා කියන සිද්ධ වෙන්නේ
නැහැ.
ඒක තමයි. අර ගෝයේ ඔය අහන විදිහට ඇහුවත් නම් ඒක තමයි කියන්නේ. අර ඒකයි කියන්නේ අපි මේ අඟෙන් කිරි දෝඩෝ වගේ වැඩක් කරන්නේ කියලා. කවදාවත්ම වෙන්නේ නැහැ මේ විදියට. ඔය හොයන විදිහ වෙනස් වුනේ නැත්තම් ධර්මෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. මොකද ධර්ම ඇහෙන්නේ නැහැ. ඉතින් කොහෙද ඒක හොයන්නේ? අර්ථය ගන්න. ඉතින් ඒකයි මේ ඇහෙන්න මනස සකස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. බුදු කෙනෙක් පෙන්වන්නේ මොන වගේ ධර්මද්ද කියන එක ඇහෙන්න. කොච්චර දියුණුවක් ඕනද? නැත්තම් මේ ධම් වචනම ඇහෙනකොට ඉතින් අපිත් සෝවන් වෙන්නේ නැහැයි, මේ රහත් වෙන්නේ නැහැයි. මේ ධම්මා හේතුප්පමා කියනකොට හරි උත්තාව දුරන්ට උපතිස්සට පුළුවන් වුණා නම් සෝවන් වෙන්න නේද? ඊළඟට තේ සංහේතුන් තථාගතෝ ආහ. නෑ අපිට ඒ අර්ථය ඇහෙන්නේ නෑ. අපි වචන ටිකේ අර්ථය මේ හේතුව, මේ ඵලය, මේ හේතුවෙන් ඵලය හටගන්න අර භාෂාව නිඩික්ෂනරිය බලලා දාන ටිකනේ අපි දාගන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති කතා කරන අර්ථ ටික දාගන්න. බුදුහාමුදුරෝ ওই ටික කියන්නේ අර එතර වෙන්න. අපි දන්න ටිකෙන් එතර වෙන්න. අපි මිරිඟුව කියලා දන්නවා, වතුර කියලා දන්නවා, පීනනවා කියලා දන්නවා. ඔය ඔක්කොගෙම එතර වෙනවනේ මිරිඟුදී පීනනවා කියන කොට. අනේ අර්ථයට ඉන්න. තේරෙනවා? දැන් ලෝකෙට අහු වෙන්න බෑනේ. කිසිම එක වචනකවත් තේරුම දාන්න පුළුවන් ද මිරිඟුදී පීනනවා කියුවා. දැම්මොත් මෝඩකම කියලා විතරනේ කියන්න පුළුවන්. ඇහුන්නේ නැහැ කියලානේ කියන්න පුළුවන්. ඉවසීම නැතුව අපි භාගයක් අහගෙන ඔන්න හොයන්නේ නැහැ මම. හරි. දෙයක් තියෙනවා. අන්නේ දෙයක් තියෙන බව තමයි අපේ දැනුම කියන්නේ. මේ අපිට මොකද්ද අහුවෙනෝනේ මේ කිව්වේ? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන පැත්තනේ. මේ සොකීය බව. සොකීයත්. මේ සොකීයත්වය යෙදෙන හැටි, සොකීයත්වය දැක්කොත් සොකීයත්වයෙන් සක්කාය නිරෝධය. අපිට ඒක දකින්නත් බෑ මේ දහම ඇහෙන්නේ නැති හින්දා. උපාදානස් මේ රූපය.
ඔව්.
රූපයට උදාහරණෙ මොකද්ද? පෙනපිල. වේදනාවට දියබුබුල. සංඥාව මිරිඟුව. සංඛාර කෙසෙල් ගහේ අරටුව හොයනවා වගේ නේද? ඔව්, කෙසෙල් කන්දේ අරටුව හොයනවා වගේ. ඒ කියන්නේ අර මිරිඟුදියේ පීනනවා කියන එකේ අර්ථය හොයනවා වගේ. තේරුණාද? කෙසෙල් කන්දේ අරටුව හොයනවා වගේ කියන්නේ දන්න කෙනා ඕක පළපලා බලන්න යන්නේ නැහැ නේ කෙහෙල් ගහ. අර්ථය වැටුණා නම්. හරි. සංකාර ඊළඟට විඥාන. මායාකාරය. මායාකාරය කියනකොට ආයේ උපේ පිහිටවන්න දෙයක් තියෙනවා. මේ අර හීනයක් වගේ.
නැති විඥාක පිළිගන්න.
ඔව්. ඒ කියන්නේ ඇති කරලා පෙන්වීමම නැති ස්වභාවය. හීනේ කියන්නේ ඒක නේ.
නෑ, දෙයක් බලන්න ඕනේ නැහැ කියන එක.
නැති දෙයක් ඇති
කරන්නේ. ඒක මෙහෙමයි නැති දෙයක් ඇති කරනවා කියලා තමයි අපි හීන කියන එකේ භාෂාවට. හීන කියන එකේ නියම අර්ථය මොකක්ද? ඔක හොයන්න යන එකම මෝඩකම කියන එක. නේද? ලැබීමක් ගැනීමක් කලංවීමක් කරන්න පුළුවන්ද? අන්න ඒකයි උපය උපාදාන අභිනිවේස විනිබද්ද එනවද මේ සීනයක් කියන නුවණට. නුවණ නැති වුණොත් අපි අල්ලගෙන. හරි. ඊළඟට අපි ඕක හීනයක් කියලා දකින්න වෙන මොනවා හරි කරනවා. මොකද තමයි මාර්ගේ වැඩනවා දැන් මොකද්ද කරන්න ඕන කියලා එහෙම අහන්නේ. අර කෙහෙල් ගහේ පතුරු ටික ගහන්නේ කොහොමද? ඕගේ එකක් අහනවා දැන් කෙහෙල්. කෙහෙල් ගහේ අරතු වෙන්නේ කියන අර්ථය දැම්මට පස්සේ ඉතින් ඕකද? විදර්ශනය කරන්නේ කොහොමද උතෙන්ට අර පතුරු එක එක ගලවන්න ඕනද? ඔන්න ඕක අපි කරන්නේ විදර්ශනය කියලා. දැක්ම නෙමෙයි. දැන් මේ ලෝකෙට අයිති අපි ගන්න විදිහෙයි අන බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහෙයි බලන්න. දැන් අපි චතුරාර්ය සත්‍ය ගත්තොත් දුකට හේතුව. ওই දෙක අපි දන්නවා කියමුකෝ. දැන් දුකක් දන්නවා දුකට හේතුව තණ්හාව කියලා දන්නවා. දැන් වෙලා නැත්තේ මොකද්ද? නිරෝධ වෙලා නැහැ නේ, නිවන් දැකලත් නැහැ නේ, රහත් වෙලත් නැහැ. දැන් ඉතින් අහනවා කොහොම වැඩුවොත්ද නිවන් දකින්නේ? ඒ කියන්නේ මාර්ගය අපිට පෙන්වන්න නිවනට යන හැටි. හැබැයි බලන්න චතුරාර්ය සත්‍ය කියන්නේ මාර්ගයයි නිවනයිද? මාර්ගයෙන් පස්සේද නිරෝධ සත්‍ය දාලා තියෙන්නේ? නිරෝධ සත්‍යයට පස්සේ නේද මාර්ග සත්‍යය? නිරෝධය ගැන පැහැදිලි දර්ශනයක් තිබුණොත් තමයි මාර්ගය. දැන් ලෝකේ නම් අපිට මාර්ගය කියා දෙන්න අපි ඒ කියන්නේ එතකොට නිවන් දකින්නේ කියලා අපි අහනවා මොකක් හරි කරන්න. එතන පේනවාද මේ අර සක්කාය දිට්ඨියේ ඉඳන් අපි ඒක නැති කරන්න හදනවා. මාර්ගය කියා දෙන්න මම නැති වෙන්නේ, මට කරන්න දෙයක් දෙන්න මම නැති වෙන්නේ, මම නැති වෙන්නේ මට කරන්න දෙයක් දෙන්න. තේරෙනවා නේද උතර මොකද්ද ප්‍රශ්නයක් තියනවා කියලා? ඔව් මට මොකක් හරි දැන් විදර්ශනා කරන හැටි කියා දෙන්න. මම නැති වෙන. ඒකත් ඔය කොහේ හරි තියලා ලක්කයි දෙතිය නැති වෙන්න. මට කරන්න දෙයක් දෙ. මං කරන්නේ මොකද්ද? දැන් බලන්න නිකන් අපිට සාමාන්‍ය අර්ථයෙන් ගත්තත් අපිට පේනව නේද අපිට වැරදිලා කියලා. يعني මම මොකක් හරි කරන්නමනේ අපි හොයන්නේ. ඉතින් අර ඕගතරණ සූත්‍රයේ මොකක් නෑ ඉතින් අපි නෑ ඒක අපිට ඇහිලා තියෙනවා. දැන් සක්කාය දිට්ඨිය වැරදි කියලා ඇහිලා තියෙනවා. ඊට පළවෙනි සංයෝජනේ කැඩෙන්න ඕන සක්කාය දිට්ඨිය නේද? සෝවන්න වෙන්න බෑනේ නැත්තම්. කැඩෙන්නත් ඕන ඒක. මට කරන්නත් ඕන. ඒ සක්කාය දිට්ඨිය කඩපු මමයි ඉන්නත් ඕන. ඔන්න ඔය වගේ එකක් නේද? ඔය දෙකම වෙන්න
බෑනේ.
නෑ නෑ නිරෝධේ ඥානය කියන එකයි නිරෝධේ සාක්ෂාත් වෙනවා කියන එකයි දෙකක්. රහතන් වහන්සේ සාක්ෂාත් වුණා කියන්නේ. ඒතකොට අවිද්‍යාව දුරු වෙලා සම්පූර්ණ. අවිද්‍යාව දුරු කරන්න කලින් මාර්ගයට එන්න ඥාන හතරෙන්න ඕන නේ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. හැබැයි එතන ඥානෙට පේනවා නිරෝධය කියන්නේ සාක්ෂාත් විය යුතු දෙයක්. කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක සාක්ෂාත් වෙන්නේ. දැන් දුක නම් අවබෝධ කරන්න තියෙන්නේ පරිඥයයි. ඔව්. තණ්හාව ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය කරනවා නෙවෙයි නะ. ප්‍රහාණය වෙනවා. හරි. ඒ සඳහා මේ ඥාන හතර ඕන. ඒ සම්මාදිට්ඨිය ඕනේ. ඒ සම්මාදිට්ඨිය කියලා පෙන්නන්නේ ওই ඥාන හතර. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඥානේ පහළ වෙනවා. ඒ ඒ නිරෝධේ ඥානය එක්ක තමයි අපිට මගයි නමගයි වෙන් කරගන්න පුළුවන්. මේ බුදු කෙනෙක් වෙන්නපු අර්ථෙද ලෝකෙට අයිති තවත් දෙයක්ද? අර ඥානයට ඒක පෙයි. ඒකෙන් කියන්නේ මාර්ගය වැඩිලා නෙමෙයි. දැන් මොකක් හරි දහමක් ඇහෙනකොට ඕක ඊතර වෙන පැත්තද ලෝකෙට අයිති එකක්ද කියලා නෑ. ඒක තමයි. ඔව්. මග නොමග අඳුර ගන්න පුළුවන්. හරි. ඒතර සම්මා දිට්ඨිය එනකොට ওই ටික ඔක්කොම එනවා. ඥාන හතරත් එක්ක බොරු කරන්න බෑනේ. අපිටම අපිව රවට්ට ගන්න බැරි වෙනවා. දැන් වෙලා තියෙන්නේ අපිව රවට්ට ගන්න හදනවා. මම සෝවන් වුණා කියලා නිකන් මොකද්ද දාගන්න හදනවා. ඕකනේ කරන්න ඕනේ. නේද? ඒ සඳහා ඕන සීල් රකින්නවා. බයට සීල් රකින්නවා. මොකටද? සෝවන් වෙන්න. කවුද මේ කරන්නේ? මම. ඒක අර නිවනට තියෙන මේ සීලය නෙවෙයි. ඒකට කියන්නේ සීලබ්බත පරාමාසය. මම සෝවාන් කරන්න රකින්න සීලය. සීලබ්බත පරාමාසය දුරු වෙන්නේ කොයි වෙලාවේද? සෝවාන් වෙන්න ඕන. එතකන් ඒ සංයෝජනේ කැඩෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි ඒක තර්ක කරන එක නෙමෙයි දැන් මේ කියන්නේ දැන් ඔන්න සිල් රකින්න එපා කියනවා නෙවෙයි ඈ හරි විදිහට සිල් රැක්කේ නැත්නම් සෝවන් වෙන්න බෑ කියන්නේ නිවන සඳහා සීලය කියන එකයි මම සෝවන් වෙන්න රකින්න සීලෙයි දෙක සක්කාය දිට්ඨිය දුරු වෙන්න යම් කිසි ප්‍රතිපදාවක් හික්මීමක් වෙන්න ඕනේ අන්න නිවන පිණිස තියෙන හික්මීම. අර එසේ නම් බාහිය මෙසේ හික්මෙන්. එසේ නම් මාළුක පුත්ත මෙසේ හික්මෙන්. ඒක නිකන් නෙවෙයිනේ. මේ දර්ශනේ එක්ක හික්මීමයි ඉන්නේ. ඒකට දර්ශනේන්නත් අපිට හික්මීමක් තියෙනවා. ඒක තමයි දැන් අර කිව්වේ. අපේ අදහස් දාන්න නැතුව ඒ ඇහෙන දහම ඒ විදියට වහන්න. ඒකට කොච්චර හික්මීමක් ඕන. නේද? ඒ වගේ ඒ කියපු දේවල් තියෙනවා. හරි? අපේ අදහස් මේකමයි ඇත්ත කියන තැනට යන්නේ නැතුව නේද? ඉද මේව සත්‍යම්. මේකමයි ඇත්ත. එතකොට ධහම ඇහෙන්නේ නැහැ. ඊවට ගොඩක් හික්මීමකට එන්න ඕනනේ. ඊළඟට විනීවරණ මනස කියන එක. ඒව හැබැයි වෙන වෙනම හදාගෙන මේක කරනවා නෙවෙයි. විනීවරණ මනස කියපු ගම එහෙනම් අපි ගිහින් සමාධිය වඩන්න ඕන මේ එකක්වත් නැති. විනීවරණයටපත් වෙන්නේ එහෙමයි කියලා අහලා තියෙනවානේ. ඒකත් ආයේ අපි දාගන්න හදනවා. හැබැයි මේ කියන ඒවා යෙදෙන්න ඕන ධර්ම ඇහෙන. හරි? එතකොට අරවා එපා කියනවා නෙමෙයි. භාවනා කරන්න එපා, සීල් රකින්න එපා කියනවා නෙමෙයි මේ. ඔක්කොම යෙදුනක් තමයි මේ දහම ඇහෙන මනස සකස් වෙන්නේ නේද? හැබැයි මේ විමසීම තුල ඔය ඔක්කොම වෙනවා. හරියට දහම ඇහුනොත් ඒකට අනුගත වෙන එකේ ඔය සේරම කන්ඩිෂන්ස් ටික යෙදෙනවා. එතකොට ඒක මම කරනවා නෙවෙයි. වෙනවා. ඒ හින්දා තමයි මේ දහම හොඳට අහන්න ඒකත් එක්ක යමු වෙලා විමසන කියන එක. එතකොට ඒ අපි ඉතින් වෙනමකුත් නෙමෙයි බුද්ධ දේශනාවමනේ විමසන්නේ. මේ එතෙන්දී එතකොට ඒ අර ඊතර වෙන අර්ථය මතු කරන විදිහේ දේශනා තමයි මේක ඉතින් අර නුවණ වැඩෙන්න අහන්න හිතෙන්නේ. මොකද අනිත් ඒවා අහගෙන හිටියට ආයේ අර වචන ටිකකට ගලපලා දැනුමක් එකතු කරන එක කියන එක තමයි මේ දැන් මේ පෙන්ුවේ ටිකක් හරි. එතකොට මේ අර මොකද්ද මම කියන්න හැදුවේ ඕගතරණ පිහිටා හිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව කොහොමද ඔහුගේ තරණය කළේ කියලා සැඩපහර තරණය කළේ. හරි. ඕ දැන් පටිසෝතගාමි කියලා හැම වෙයි අනුසෝතගාමි සැඩපහරනේ. දැන් එතන එතන සෝතය කියන්නේ නිවන කරා යන ප්‍රවාහය. එතකොට මේ නෑ එතන මේ කියන්නේ අපි එන්න ඕන නිවන කරා යන ප්‍රවාහයට. හැබැයි එතන මේ ලෝකයා යන්නේ ප්‍රවාහය ගිහිල්ලා හරියන්නේ. සාමාන්‍ය ලෝකයා හිතන විදිහට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකට විරුද්ධ පැත්තක් මේ කියන්නේ පටිසෝතගාමි. ඒ තව විදිහට කිව්වොත් මේ ආයතන හයෙන් කියන විදිහට බලන එක නෙවෙයි. ආයතන හය අයිති මායයට කියලා තියෙනවානේ. ඒකට ඒකෙන් ඈතර වෙන දැක්ම අර විජානාති නෙමෙයි. ඒක අපි නුවණින් දකින පජානාති පැත්තට යනවා. ප්‍රඥාවට අහු වෙන විදිහ. ඉතින් ඒකෙදී දැන් අපි දාගත්තු තේරුම් තියනවා ඔය හැම වචනෙටම. අනිත්‍ය කිව්වහම මේකයි, දුක්ඛ කිව්වහම මේකයි, අනාත්ම කිව්වහම මේකයි. ඔහොමම අපි මුලින් තේරුමක් තියෙන්න ඕනේ, නැත්නම් හොයන්න පටන් ගන්නවත් නැහැ නේ භාෂාර්ථය. ඒක තියෙනවා, ඒක නැතුව නෙමෙයි. ඒ වුණාට දැන් අපි දක්ෂ වෙන්න ඕන. දැන් බුදු කෙනෙක් ඒ වචනම යොදාගෙන මේ පෙන්වන්නේ මොකද්ද? ඈතර වෙන පැත්ත. අපි දන්නේ ඒක තහවුරු කරන එක නෙවෙයි. එතකොට අර මං ඉස්සෙල්ලා හෙ සංකත කියන්නේ මොකක්ද අහපු ගමන් කියනවා හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන බව. ඒක තමයි භාෂාර්ථය. දා ඉන්දියාවේ සමාජයේ ඕක සාමාන්‍ය වචනයක්. සංකත සකස් වෙනවා කියන එක. නේද? දැන් සකස් වෙනවා කියන එකේ අපිත් ඉතින් තේරුමක් තියනවනේ. මම හරි හදනවා. සකස් වෙන හැටි. ඒක කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක්. ඒක විමසීම තුළ අපි දන්න එකෙන්ම ඉතර වෙනවා. ලෝකෙට අයිති කිසිවක් නැති පැත්තකට ඒ දර්ශනේ ඉන්නවා. තාට ඒ බුදුහාමුදුර දැන් සංකත කියලා ඔන්න ඒක විස්තර කරනවා. ඒකේ විග්‍රහය. තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ෂණානි. භික්ෂූනි මේ සංකතයේ සංකත ලක්ෂණ තුනක්. මොනවාද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤතත්තං පඤ්ඤායති. ඉපදීමක් පැනවෙනවා පඤ්ඤායති, විනාශ වීමක් පැනවෙනවා වයෝ පඤ්ඤායති, තිතස්ස තිති කියන එක තුල තිතස්ස පැවැත්මක් තියෙනවා නම් හරි තිතස්ස අඤ්ඤතත්තං මේ කියන්නේ භාෂාර්ථය. ඉරිඟුව කියන්නේ මේකයි, වතුර කියන්නේ මේකයි, පීනනවා කියන්නේ මේකයි වගේ. ඒ පාලි තේරුවන් තිතස්ස තිතියෙහි අඤ්ඤතත්ත අඤ්ඤ ආකාරය අඤ්ඤ තත්ත්වය
අඤ්ඤතත්.
ඔව් ඒ භාෂාර්ථය වෙනස් වීම පැවැත්ම තුල වෙනස් වීම තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤාය. අපිට හොයන්න තැනක් ඕනේ නේ ඉස්සෙල්ලා. හැබැයි ඔය කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු දැක්ම නෙවෙයි. ඒ දැක්මට එන්න තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියන මුළු එකම ගන්න වෙනවා. මිරිඟුදියේ පීනනවා කියන මුළු එකම ගන්න වෙනවා. නැත්තම් මිරිඟුව කියන්නේ මේකයි, දිය කියන්නේ මේකයි, පීනනවා කියන්නේ මේකයි. එහෙම හොයන්න ගියත් අහු වෙන්නේ නැහැ. පඤ්ඤායති කියන්නේ පණවනවා. ඔය වචනේ ආවනේ පස්ස පඤ්ඤාත්තිය පඤ්ඤාපෙසති. පස්ස පඤ්ඤාත්තිය පනවන. අපි 요거 තියනවා කිව්වොත් ඒක වෙනස්. උපාදයක් පැන වෙනවා. හැබැයි මේක ආයි අපේ දැනුම නෙමේ ඥානයක්. උදයවය ඥානය. පංච උපාදානස්කන්ධේ උදේවය බලන්න කියලානේ කියන්නේ. කොහොමද කියනවාද පංච උපාදානස්කන්ධේ තිචක්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති බලන්න කියලා. ඒ තිතිය තුල වෙනස් වීම බලන්න කියලා එහෙම කියලා තියනවා. නැහැ නේද? උදේවය බලන්න කියලා විතරයි කියන්නේ. එතකොට අර ඊතුරු කැලක් ඇයි ඒක නැත්තේ? සංකතේ ලක්ෂණ තුනක්නේ කියන්නේ නේ. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. දැන් මේ සතිපට්ඨාන එහෙම සමුදය ධම්මානුපස්සී වෙන්න කියනවා. වය ධම්මානුපස්සී නේද? ඊළඟට කියන්නේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතන කියනවාද කයේ අර පැවැත්ම තුල වෙනස් වීම දෙක දෙක ඉන්න කියලා. තිතස අඤ්‍යතත්තං කතාවක් තියෙනවා. සමුදය දකින්න ඕන වය දකින්න ඕන සමුදය වය දකින්න ඕන. උදේ වය ඥානයි. එතන කියන්නේ නේද මේ මේ පැවැත්ම තුල වෙනස් වෙනවා දකින්න කතාවක් ඒ සතිපට්ඨානෙ තියෙනවා. තිතියෙහි අඤ්ඤ තත්ත්වයක් බලන්න කියලා එකක් නැහැ නේද? හොඳට බලන්න හොයලා. මාර්ගය පෙන්නන කොතනකවත් නැහැ. ඒ වෙනස් වීමක් බලන්න කතාවක්.